2016 වසරේ 6 වෙනි මාසේ 26 වෙනිදා භාවනා වැඩසටහන. මේ දකින්නට උත්සාහවත් වන්නේ මහන්සි වෙන්නේ අපේ ජීවිතේ සහනය නිවීම සැනසීම එසේ දේශනා කරන්නට හේතුව අපි විඳින්නේ නිවීම නොවන නිසා ලබන්නේ සහනය නොවන නිසා අපේ සිතේ දැවීම අපි හඳුන ගන්නවා. දැවීම ඇතිවන්නේ කුමන ස්පර්ශයන් නිසාද? නැවීම ඇතිවන්නේ කුමන ස්පර්ශයන් නිසාද? ඔබ නිවන ස්පර්ශ කළොත් ඔබට නිවීම දැනේ. දැවීම ස්පර්ශ කළොත් ඔබට දැවීම දැනේ. එහෙනම් ඔබ ස්පර්ශ කරන්නේ කුමක්ද? ඒ ස්පර්ශ කරන දෙයට අනුව ඔබට වේදනා පැමිණෙනවා. තමන් ස්පර්ශ කරන දෙයට අනුව තමන්ට වේදනා පැමිණෙනවා. ඒ වේදනාවත් සමග කල්පනා කරනවට වැඩිය හොඳයි තමන් ස්පර්ශ කළේ කුමක්ද කියලා තමන්ගේ මනසින් තමන් අවබෝධ කරගන්න. ඉතාම අපූර්වට මනුෂ්‍යයෙකුගේ මානසිකත්වයේ හැදෙන ආකාරය පටිච්ච සමුප්පාදයෙන් අපිට පෙන්වලා දීලා තියෙනවා. ඉතාම පැහැදිලිව කොහොමද මානසික ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ කියන කාරණය. බුදුරජාණන් වහන්සේට උවමනා කරන්නේ මනුෂ්‍යයෙකු ලබනාත්මේ නූපදී ඉන්න තත්වයට හදනවට වැඩිය උවමනා කරන්න මේ ජීවිතයේ තියෙන ගැටලු ටික ප්‍රශ්න ටික විසඳලා මේ ජීවිතය තුළ සැනසිලිදායක පුජ්‍යලයේ නිර්මාණය කරන්න. බුදුරජාණන් වහන්සේ දකිනවා මනුෂ්‍යයා වේදනාව කියන එක අල්ලගෙන ඉන්නේ වේදනාවට කැමති. වේදනාවට කැමති වේදනාව අල්ලගෙන ඉන්නේ. ඒ අල්ලාගෙන සිටින්නේ අවිද්‍යාව හේතුවෙන් නොහඳුන්නකම හේතුවෙන්. හරියට දියේ ගිලුන මනුස්සයා දියට අහු වෙන ඕනම දෙයක් විකාරයෙන් අල්ල ගන්නවා. ඒ අල්ලගත්ත හේතුව තමන්ට හිත පිණිසද අහිත පිණිසද පවතින්නේ? අහිත පිණිසයි පවතින්නේ. දියේ ගිලිච්ච දෙනෙක් අහු වෙච්ච දෙයක් අල්ලගත්තාම එයාගේම අහිත පිණිස එයාගේම බය හේතු වෙනවා. ඒ වගේ මනුස්සයා වේදනාව අල්ල ගන්නවා දුකෙන් මිදීම සඳහා ගැලවීම සඳහා. ඊළඟට මනුෂ්‍යයාට ඒ වේදනාවෙන් ගැලවෙන්න මිදෙන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ නිසාව බොහෝ වේදනාව අත්හරිනවා. අවේදිත සුවය කිසිවක නොඇලීම සිටීමේ කිසිවකට ආසා නොකර සිටීමෙහි සුවය ලබනවා. කිසිවකට ආසා නොකරන මනුෂ්‍යයා කිසිවකට කිසිවක්ම පිළිකුල් කරන්නේද නැත. කිසිවකට ආසා නොකරන මනුෂ්‍යයා කිසිවක් පිළිකුල් කරන්නේද නැත. අපගේ ආධ්‍යාත්මික පරිවර්තනයේ උදෙසා අප ආධ්‍යාත්මය තුළ තිබෙන ප්‍රධාන කොටස් ගණනාවක් අතහරින්න ඕන. ඒ තමයි ඉන්ද්‍රියන් අතහරින්න ඕන. ඉන්ද්‍රියන්ට ඇති ආසත්ත බව අතහරින්න ඕන. අප තුල පවතින විඥානය අතහරින්න ඕන. විඥානය අල්ලගත්තාම ඒ විඥානයට තමයි නොයිකුත් දේවල් පේන්නේ, දැනෙන්නේ. ඒ විඥානයම තමයි විදර්ශනාවට යෙදෙන්නේ. විදර්ශනාවට යෙදিলা ඒ විඥානයත් අතහැරෙන්න ඕන. ඒ විඥානයේ තුල පවතිනවා රූප කියලා කොටසක්. ඒ කියන්නේ මෙවි මෙවි පේන රූප තියෙනවා. මානසික වශයෙන් පේන රූප. කයත් ඒ රූප ගණයට අයිති. ඒ විඥාන කොටසේම තියෙනවා වේදනා කියලා දෙයක්. එයත් අතහරින්න. ඒ විඥාන කොටසේම තියෙනවා සංඥා කියලා කොටස. එයත් අතහරිනවා. ඒ විඥාන කොටසේම තියෙනවා සංඛාර කියලා කොටස. එයත් අතහරිනවා. ඒ විඥානයේම තියෙනවා විඥානයම පවතිනවා. මේවා ග්‍රහණය කරන ස්වභාවයෙන් තියෙනවා. එයත් අතහරින්න ඕන. කුමකින්ද අතහරින්නේ? අතහැරීම යන ක්‍රියාවක් නොවේ. අතහැරීම යන බලාපොරොත්තුවක් නොවේ. අතහැරීම සිදු කරන්නේ කෙනෙකු නොවේ. අතහරින්නේ තැනකින් තැනකට නොවේ. එක් තැනකින් තව තැනකට අතහැරීමක් නොවේ. අතහරින්නේ මම නොවේ, වෙන කෙනෙක් නොවේ. සියල්ල අත්හැරපසු සියල්ල ස්වභාවයට එක් වෙනවා ඇති. හොඳයි. අප ආධ්‍යාත්මික සියල්ල අතහැරියාට පසුව අපිට ආධ්‍යාත්මය තුළින් දැනෙන්නේ කුමක්ද? ආධ්‍යාත්මික බර විමින්තම් තැඹුවා වාගේ තමන්ට ඔළුවේ ලොකු නිදහසක්, හිස් බව. මනසේ ලොකු නිදහසක්, හිස් බව. සැහැල්ලුවක් දැනෙනවා. දැන් මේ බරක් දැනෙන්නේ ඔළුවෙන්, මේ සංඥාව අල්ලගෙන, විඥාණය අල්ලගෙන, සංස්කාරය කරමින්, වේදනා විඳිමින් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ අතහරින්න. ආධ්‍යාත්මික ක්‍රියාවලිය අතහැරීමයි. අතහැරීම වෙන කිසිවක් නෙවෙයි. ඒ ආධ්‍යාත්මික ක්‍රියාවලියට තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඒ අතහැරීම පුරුදු කරා. ඒ අතහැරීම පුරුදු කරනවා කියලා කියන්නේ ගැටීම පුරුදු කිරීම නොවේ, ඇලීම පුරුදු කිරීම නොවේ, පිළිකුල පුරුදු කිරීම නොවේ, ශූන්‍යතාවය පුරුදු කිරීම නොවේ, විභව තණ්හාවක් පුරුදු කිරීම නොවේ, භව තණ්හාවක් පුරුදු කිරීම නොවේ, සුඛ වේදනාවක් පුරුදු කිරීම නොවේ, දුක් වේදනාවක් පුරුදු කිරීම නොවේ. මෙන්න මේ පුරුදු කිරීමට කියනවා අපි ලෝකය අත්හැරීම. ලෝකය අත්හැරින් පුරුදු ගන්න, ආධ්‍යාත්මික ලෝකය අත්හැරින් පුරුදු කරා. ආධ්‍යාත්මික ලෝකය ඔබ අත්හරින තරමට ඔබ ලෝකෝත්තර බවට පත් වෙනවා. ලෝකය අතහැරපු කෙනෙක් ලෝකයේ ඉක්මවා ගියපු කෙනෙක් බවට පත් වෙනවා. එවිට ඔබ ලෝකයේ නිදහස් වූ කෙනෙක්. කෙනෙක් කියලා නම් කරන්න බෑ. අතහැරපු අෂ්ටාර්ය පුද්ගල කියන තත්ත්වයේ ඉන්න කෙනෙක්. ඒ ආකාරයෙන්ම සියල්ල අතහැර වාසය කරා. අතහැරීම පුරුදු කිරීම සඳහා ඔබ හොඳින්ම තේරුම් අරගෙන තිබිය යුතුයි දුක්ඛ සත්‍ය කියන එක. මොකන්ද දුක? ජාතිද දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, එහෙම කියලා අපි කියනවා. බුදුහාමුදුරන්ගේ දුක දුක්ඛ සත්‍ය ඒක නෙමෙයි. ඒක අර හින්දු අයගේ තිබුණු ජෛන ආගමේ වගේ කට්ටියගේ දුක. බුදුහාමුදුරුවන්ගේ දුක තියෙන්නේ පංච උපාදානස්කන්ධේ. අරව දුක් නෙමෙයි. ඒවා ප්‍රශ්න නෙමෙයි. අර භෞතික වාදීන්ගේ වුණ දැකපු දුක. බුදුහාමුදුරුවෝ මොකද්ද සංකීර්තේන පංච උපා මම කියන්නම් කෙටියෙන් දුක කියන්නේ මේකයි. මොකද්ද බුදුහාමුදුරන්ගේ විග්‍රහය පංච උපාදානස්කන්ධේ දුකයි. එහෙමනම් ඔබේ ආධ්‍යාත්මික දුක ඔබ දැක්කනම් ඔබේ ආධ්‍යාත්මය ඔබ අතහරිනවා. අර කියපු දේවල් වලින් මිදෙන්න බෑ. ජරාවෙන් මරණයෙන් කාටවත් එහෙම මිදෙන්න බෑ. ඒක කාටත් අයිති වෙන පොදු වෙන දෙයක්. නමුත් මිදෙන්න පුළුවන් මොන දුකෙන්ද? උපාදානස්කන්ධ දුකෙන් මිදෙන්න පුළුවන්. උපාදානස්කන්ධ දුකෙන් මිදුනොත් අර ජාතිය, ජරාව, මරණය දුකක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ ස්වභාවය අඳුන ගන්නවා. ඒ වේදනාව දුරු කරනවා මේ උපාදානස්කන්ධය අතහැරීමෙන්. එනිසා ඔබ අතහරින්න ඕන ආධ්‍යාත්මික මේ උපාදානස්කන්ධයයි. එයින් අදහස් වෙන්නේ ඔබ මුකුත් සිතන්නේ නැති කෙනෙක් වෙනවා කියන එක නෙමෙයි. කිසිම සංඥාවක් ගන්න නැති කෙනෙක් වෙනවා කියන එක නෙමෙයි. කිසිම සිතුවිල්ලක් එන්නේ නැති කෙනෙක් බවට පරිවර්තනය වෙනවා කියන එක නෙමෙයි. ඒ කිසිවක් මම මගේ ආත්මය වශයෙන් තමන්ට උපාදානය නොවන තැනටපත් වීම. පීඩාවකටපත් නොවන තැනකට තමන්ගේ මනසපත් වීම. එහෙම නැතුව මේ සිටිවිලි නැතුව ඉන්නවා කියන එකක් නැහැ. සිටිවිලි පහළ වේ. හැබැයි ඒ සිටිවිලි අතර චේතනා කියන ස්වභාවය, පාදහනේ කියන ස්වභාවය නැති වෙනවා. ඒ නිසා සැනසෙල්ලක් හට ගන්නවා. ඒක හරියට තමන්ට ඇති නැති ඔරුවක තමන් නැගිලා යනවා. ක්‍රියාවලිය පමණයි, ඔරුව අල්ලගෙන නැහැ. තමන්ට ඇති නැති වාහනයක තමන් නැගිලා යනවා. ඒ ක්‍රියාවලිය පමණයි, ඒ චේතනාවක් උපාදානයක් ඒ පිළිබඳව නැහැ. පොදු බස්ත්‍රියේ නැගිලා යනවා. එහි උපාදානයක් අල්ලා ගැනීමක් නැහැ, ක්‍රියාවලිය පමණයි. ඒ වගේම තමයි ආධ්‍යාත්මික පරිහරණය ලොකු අතහැරීමකින්, ලොකු නිදහසකින් එයා පරිහරණය කරනවා. ආධ්‍යාත්මය තුළ වර්ධනය වී ඇති ස්වභාව දෙයක් තමයි ඇලීමේ හා ගැටීමේ ලක්ෂණය. මේ ඇලීමේ හා ගැටීමේ ලක්ෂණය නිරන්තරයෙන්ම දුරු කරමින්, ඒවාට බර නොවීමෙන් වාසය කිරීම මෛත්‍රී විහරණය. අපි ගැටෙන ස්වභාවයවත් ඇලෙන ස්වභාවයවත් භාවිතා කළ යුතු නෑ. අපි භාවිතා කරන්නේ නිරෝධය, එහෙම නැත්නම් ගැලවීම, නිදහස් වීම පුරුදු කරා. කිසිදු දෙයක ඇලීමටවත් කිසිදු දෙයක ගැටීමටවත් පුරුදු කරන්නේ නැහැ. එයින් අදහස් වන්නේ ඔබ කිසි දෙයක් අත්හළ යුතු නැත, කිසි දෙයක් උපාදානය කළ යුතු නැත. උපාදානය කිරීමත් අතහැරීමත් දෙකෙන් තොරවීමයි පුරුදු කරන්නේ. අතහැරීමෙනුත් වැළකී, අල්ලා ගැනීමෙනුත් වැළකී වාසය කිරීම පමණයි. එහෙම නැතුව අතහැරීමක් ධාමේ නැහැ. ධාමේ අතහැරීම කියලා කියන්නේ අතහැරීමෙන් වැළකී, අල්ලා ගැනීමෙන් වැළකී සිටීමට කියන්නේ අතහැරීම කියලා. මේ ශාසන ධර්මයේ අතහැරීම එහෙමයි. හොඳින් තේරුම් කරගන්න මේ ගමෙන් මග යන හැම කෙනෙක්ම අල්ලා ගැනීමෙන් වැළකී, අතහැරීමෙන් වැළකී සිටීමයි ශාසන ධර්මයේ කියවෙන නිවැරදි අතහැරීම. ඒක ධර්මයෙන් කියන්නේ ඇලීමෙන් ගැටීමෙන් වැළකී සිටීම. එයයි ඔබ පුරුදු කරන්න ඕන. ඒ තමයි මෛත්‍රී විහරණය. ඒ අසහනයක් නැහැ. ඒක තේරුම් ගත්තොත් හරීම සැහැල්ලුයි. තේරුම් ගත්තේ නැති තැන තමයි පොඩි ගැටලු උපදින්නේ. තේරුම් ගත්තොත් ඒක හරීම નિરાයාසයෙන් ස්වභාවයෙන් සිදුවන ශාන්ත අතහැරීමක් බවට පරිවර්තනය වෙනවා. ඒ අතහැරීමක් නොවේ. ශාසන ධර්මයේ අතහැරීම අතහැරීමක් නොවේ. ඒ හොඳින් තේරුම් ගන්න, වටහා ගන්න, ඥානමය කර ගන්න. ශාසන ධර්මයේ අතහැරීම අතහැරීමක් නොවේ. ඒ හොඳින් ඥානමය කර ගන්න, හොඳින් නුවණින් තේරුම් ගන්න. සෑම කෙනෙකුගේම සිත බලාගෙන සිටින්නේ දිවගෙන යන්න. කොයි හරි කොයි මහරි දිශාවකට දිවගෙන යන්න බලාගෙන ඉන්නවා. බලන්න බුදු පියාණන් වහන්සේගේ අඟුලිමාලට කියන වචනෙහි ගැඹුර, ඔබ නතරවන්න, ඔබ නතරවන්න. නතර වී සිටින මිනිසාට කියනවා නතරවන්න, ඔබ නතරවන්න. නිරන්තරයෙන්ම ඔබේ සිත උත්සාහ කරන්නේ දිවගෙන යන්න, ඔබ නතරවන්න. ඒ කියන්නේ ක්‍රියාව ඉක්මවනවා, ක්‍රියාවෙන් තොර වෙනවා කියන කාරණය. ඔබ නතරවන්න. ඔබට අප හැම දිනාටමත් ලැබුණු අනුශාසනය මොකක්ද? නතරවන්න. නතර වූ තැන තියෙන නිරාමිස සතුට මොහොතක් බලන්න. නිරාමිස සතුට, ඒ ශාන්ත බව අත්විඳින්න. හිතේ කෙලෙස් බර නැති නිසා, ඇලීම් ගැටීම් නැති නිසා, හිත නිහඬ වූ තැන ඇති ශාන්ත බව මොනතරම් මනහරද? එනිසා තමන්ට ලැබුණු ඒ මානසික සැහැල්ලුව, මානසික සහනය පිළිබඳව තමන් සතුටට පත්වන්න. වේදනාවෙන් සතුට වන්නට නොවේ, වේදනා නැති තැන ඇති සහනය අගය. ඒකට කියනවා අවේදීත සුවය. විඳින් නැති නිසා, විඳීම් වලින් නිදහස් වූ නිසා ඇතිවන ශාන්ත භාවය ආගෙන අවේදීත සුවය. විරාගික සුවය, නිරාමිස සුවය. නිරෝධ සුවය, නිර්වාණ සැපය. මැනීම් නැති නිසා ඇතිවන සෝය, මේ ආධ්‍යාත්මික නිදහස.
ඒක
අපි කල්පනා කරලා බලමු තමන් දිහා මොන වගේද තමන්ට දැනෙන්නේ කියලා. දැන් ඇසුවොත් ඔබ කවුද? නැත්නම් මම කියා කතා කරන්නේ මේ කාටද? ඒකට මොකක්ද උත්තරය? තවත් ඒක සම්පූර්ණයෙන්ම තුනී කර ගන්න ඕන. අපි ඒකට කියනවා අපේ ඉතේ තියෙන කෙලෙස් තුනී කරනවා කියලා, දුරු කරනවා කියලා. ඒ තවත් දුරට තුනී කර ගන්න තියෙනවා. නැත්නම් තමන්ට තේරෙනවා ඇති අර රබානක් වගේ තමාගේ මනස තියෙනවා. ඒකෙන්ට අර ලීකෝට් එකේ රබානකට තට්ටු කරනකොට නාදයක් එනවා වගේ අපිට මේ වචන ඇහෙනකොට එතනින් නාදයක් එනවද? මතු වෙනවද? ඈ රූප දකිද්දී එතනින් නාදයක් මතු වෙනවද? ඈ ඊට පස්සේ සිතුවිලි වලින් ඒ ප්‍රබාණක් නාද කරනවා වගේ මමත්වයට තට්ටු කරනකොට නාද වෙනවද කියලා බලන්න ඕන. එහෙම ස්වභාවයක් තියෙනවා නම් අපි තව දුරටත් ඒක තුනී කරලා දාන්න, මෙදහස් කරලා දාන්න, අතහැරලා දාන්න. සමහර අයගේ ඒ තුනිවීම මුලින් දැකලා හැමෙන් හැමෙන් ධර්මය හදි තව තුනි වෙලා යනවා, නිදහස් වෙලා යනවා. සමහර අයගේ තාම ඉහළ මට්ටමකින් මේක තුනිවීමක් සිද්ධ වෙනවා. ඩාරේ අවස්ථාවන්වලදී තමයි ඔය මතක් කරන්නේ, මෙයා සකදාගාමි ඵලයටපත් වුණා, මෙයා අනාගාමි ඵලයටපත් වුණා, මෙයා අරිහත්ත්වයටපත් වුණා, මෙයා සෝවාන් මාර්ග ඵලයටපත් වුණා කියන්නේ ඒ මනසේ තුනීවීමේ ප්‍රමාණය අනුව නේද? අපි හිතමුකෝ කිලෝ 4ක බරක් තිබුණා. කෙනෙකුට මේ ධර්මයේ කියද්දි කිලෝ 4ම අතහැරුණා. තව කෙනෙක්ගේ කිලෝ 3ක් අතහැරෙනවා. තව කෙනෙක්ගේ කිලෝ 2ක් අතහැරෙනවා. ඒ කියන්නේ සකදාගාම. තව කෙනෙක්ගේ අර කිලෝ 4ෙන් කිලෝ 1යි අතහැරෙන්නේ. තව 3ක් විදවා ගන්න, නිදහස් කර ගන්නට තියෙනවා. දැන් ඔබතුමීට මේ අවබෝධයක් වෙ පහළ වුණයි කියන්නේ කොයි වෙලාවේද? රාත්‍රී කාලයකද? දැන් රාත්‍රී පාන්දර 2:00 ගානකට විතර. කොහොම හරි Tamanට ලැබෙන ඉඩ අවකාශයේ රාත්‍රීද දවල්ද කියලා බලන්නතු ධර්මයේ යෙදෙනවා කියන්නේ ඒ ධර්මානුසාරී කෙනෙක් ධර්මයට කැමති කෙනෙක්, උනන්දුවත් තිබිච්ච කෙනෙක් බව පේනවා. ඉතාලම මේ රාත්‍රී ඔය 1-2-3 වගේ කාලය තුල ගොඩක් මනස නිදහස් ප්‍රබෝධසරයි. මොකද අපේ සිතේ සිතුවිලි පුරුදු කරන්නට අපි පුරු වෙලා නැහැ ඔය කාලය තුල. අපි පුරුදු වෙලා තියෙන්නේ නින්දේ කාලේ නිදහසේ සිටින්නට. ඒ නිසා අපි ඒ කාර්මණක දැඩිව යම් කිසි පරේෂණයක යෙදෙනවා නම් හොඳම ප්‍රතිපලදායි කාලයක් හැටියට මේ කාලය තෝරගෙන තියෙනවා. අපත් ඒ කාලේ ඒක දැනගත්තට පස්සේ ඒ විදිහේ විදර්ශනා වඩද්දී අපිට මම හිතන්නේ ගමන වේගවත් වුණා. දෙතුන් වේගයකින් වේගවත් වෙනවා ඒ කාලය තුල විදර්ශනා ධෝරේ වඩද්දී. මොකද ඒක පාට අවබෝධයේ හැටියට මොකද දැනුනේ? නව නිදහස් කරන්න ධර්මානුකූලව කල්පනා කරගෙන ඉඳි මොකද්ද උනේ? එතන ගොඩාක් තමන්ට නිදහසක් දැනුණාද? ලොකු නිදහසක් දැනුණා. මෙච්චර කාලයක් මම කියලා කතා කරේ, මම කියලා කලේ කිව්වේ කියලා හිතන කවුද කියලා දෙනවා. ඒ තේරෙන්නේ නැති කොටසේ තමයි ලොකුම ධර්මයේ තියෙන්නේ. එහෙමද? තේරෙන්නේ නැති කොටසේ තමයි, කියා ගන්න බැරි කොටසේ තමයි ලොකුම නිදහස තියෙන්නේ නේද? ඒක කියන්නත් බෑ තමයි. කියන්න වෙන්නේ ඊට මෙහා ගොඩාක් පල්ලෙහැයේ මට්ටමකේ දෙයක් විතරයි කියන්න පුළුවන් කම තියෙන්නේ. අර අවබෝධාත්මක ස්වરૂපයේ වචනයට ගොඩනගන්න පුළුවන් කමක් කෙසේසේදුන් පුළුවන් කමක් නෑ. අවබෝධාත්මක ගුණය වචනයට ගොඩනගන්න බෑ. තමයි නිදහසක් ලබනවා. ඔව් තාම පොඩි පොඩි මාරිය ඇති නේද? සඳ දාන නේද? එනිසා හොඳයි. දැන් එහෙම තමයි. දැන් අපි මනසින් සැහැල්ලු වීම තමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ නේද? වෙන දෙයක් නෙමෙයි. මනසින් නිදහස් වීම, සැහැල්ලු වීම. අවබෝධයේ පිණිස කටයුතු කිරීම, තමන්ගේ ආත්ම පරිවර්තනය පිණිස කටයුතු කිරීම. හොඳයි. තාම මොනවද අතහරින්න තියෙන්නේ තමන්ගේ මනසේ? දැනට තේරෙමක් නැහැ තමන්ට. දැනට හැඟීමක් නැහැ මොනවද අතරින් තියෙන්නේ කියලා. නෝ. අර ඉස්සල්ලා හිටිය කෙනා නෙමෙයි දැන් ඉන්නේ. අලුත් කෙනෙක්. ඔව්. වෙනස් කෙනෙක් වාට පරිවර්තනය වෙනවා දැන්. කෙනෙක් නෙමෙයි නොකෙනෙක් බවට කිසිවෙක් නොවන මට්ටමට තමන්ගේ ආත්මය පරිවර්තනය වෙන්න ඕනේ. දැන් කලින් හිටපු කෙනාගේ ක්‍රමයටත් ඕනනම් බලන්න පුළුවන්. අර විශේෂ කෙනෙක් හැටියට බලන්න හැකියාව තියෙනවා. නමුත් තමන් සම්මුති වශයෙන්ද මේක පරමාර්ථ වශයෙන්මද තමන්ට අවබෝධ වුනේ කියලා තමන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන තමන්ගේ මනස ධර්මයේ අසාගෙන දියුණු කරන්න ඕන. දැන් දැන් සම්මුති වශයෙන් අපි දර්ශනේ මේකයි කියලා හඳුනා ගැනීමේදීත් සමහර අයට ලොකු සහනයක් ලැබෙනවා. ඒක අවබෝධය කියලා හිතන්න හොඳ නැහැ. පරමාර්ථ වශයෙන්ම අපේ ආධ්‍යාත්මය තුළින් සක්කාය දිට්ඨිය කියන එක ධර්මයේ මේ මම්මුලාව හිටපු ගෙනාට නිවැරදි මඟ හම්බුණා, දර්ශනය හම්බුණා කියන ඒ විචිකිච්ඡාව දුරු වෙන තැන. ඒ වගේම තැනින් තැනට පුජ්‍යල මතවාද ඔස්සේ, විශ්වාසයන් ඔස්සේ, දේවාල ඔස්සේ මේ දුවපු අයට ඒ විචිකිච්ඡාවල්, සැකේවල්, සීලබ්බත පරාමාසයන් නැතිව ගිහිල්ලා ඍජු දර්ශනයකට, සිදු ප්‍රතිපත්තියකට, ඍජු ගුණයකට තමන් පාත් උනා කියන එක කාලයත් එක්ක වැටහෙන දෙයක් බවට පත් වෙනවා. කියන්නේ කොයි බකවත් අපි වන්දනා කරන්න යන්නේ නැහැ කියන එක නෙමෙයි ඒකෙන් අදහස් වෙන්නේ. වන්දනාවක් තියෙන්න පුළුවන්, අදිෂ්ඨානයක් තියෙන්න පුළුවන්. නමුත් අර මිත්‍යා දෘෂ්ටික භාවය තමන්ගෙන් දුරු වෙලා යනවා. ඊට පස්සේ යාට පේනවා සාමාන්‍ය ලෝකයේ මිනිස්යාගේ තියෙන ජන විඥානික කොටස් වල තියෙන දුර්වලතාව වෙනවා නේද? දැන් අපි බලමුකෝ ප්‍රධාන සාධකයක්, ප්‍රධාන කාරණයක් මොකද්ද? දැන් පළවෙනි ආගමේ ඉන්න කෙනාගේ දෘෂ්ටිය දෙවෙනි ආගමේ කෙනාට නැහැ. දෙවෙනි ආගමේ ඉන්න කෙනාගේ දෘෂ්ටිය තුන්වෙනි ආගමේ කෙනාට නැහැ. අපි ආගම් වල නම් කියන්නේ නැතුව 1 2 3 කියමුකෝ. ඒ ආගම් තුනේම ඉන්න කට්ටියට තියෙන දෘෂ්ටි හතරවෙනි ආගමේ ඉන්න කෙනාට නැහැ. මොකද්ද මේකට හේතුව? අර පළවෙනි ආගමේ අදහන දෙය දෙවෙනි ආගමේ කෙනාට නැහැ. දෙවෙනි ආගමේ අදහන දෙය තුන්වෙනි ආගමේ කෙනාට නැහැ. තුන්වෙනි ආගමේ අදහන දෙය හතරවෙනි ආගමේ කෙනාට නැහැ. එහෙනම් මොකද්ද මේ ලෝකෙට වෙලා තියෙන්නේ? පැහැදිලිනේ? ලෝක සත්‍යයක් නම් හැමෝටම එක හා සමානයි. දැන් බලන්න ලෝක සත්‍යයෙන් සෝබාදහමෙන් අපිට ලැබෙන හුස්ම ගැනීම පොදුයි. ආහාර පාන අනුභවය පොදුයිනේ. එහෙම පොදුයි. හිරු එළිය පොදුයි, මහ පොළොව පොදුයි, ජලය පොදුයි. මේක පොදු ධර්මතාවය. ඒව සත්‍ය. අර පළවෙනි එක්කෙනාගේ එක දෙවෙනි එක්කෙනාට නැහැ, දෙවෙනි එක්කෙනාට තුන්වෙනි එක්කෙනා, තුන්වෙනි එක්කෙනාට නැහැ, හතරවෙනි එක්කෙනාට නැහැ. අදහස් වෙන්නේ මිනිසු දැඩිසේ සංකල්පවල අතරමං වී සිටින වග නොවේද? දැඩිසේ සංකල්ප අතර අතරමං සිටින එකයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඔබතුමිට මරණය ගැන මොකද හිතෙන්නේ? චෙත්තපෝච්චි වෙන එක ගැන. ඒක තමයි හිනා යන එක තමයි දන්නේ කට්ටිය. මරණා ළුවට දන්නේ නැහැ, චෙත්තපෝච්චි ළුවව දන්නවා. ඈ ස්වභාවය. කවුද මැරෙන්නේ, කවුද උපදින්නේ? හෑ මොනෝ ඉක්ම උපකනාද? තව හරියට පැහැදිලි කරගන්න ධර්මයේ දිගටම අහන්න තමන්ට ඒ ස්වභාවයෙන් ලැබුණු ආධ්‍යාත්මයෙන් තුළින් උපදින සැහැල්ලුව තියෙනවා. ඒක තමන්ගේ දායාදේ කොට සලකන්න, ඒ තුළ ප්‍රීතියෙන් වාසය කරන්න, ආයි බුද්ධියට ඇවිල්ලා පරමාර්ථය දිහා බලලා පරමාර්ථය තේරුම් ගන්නට මේ බුද්ධියට පුළුවන් කමක් නැහැ. ඒ විශ්වීය ඥානය තේරුම් ගන්නට ලෞකික ඥානයට නොහැකි. විශ්වීය ඥානය කියන්නේ නිමක් නැති දෙයක්, එකට විග්‍රහයක් නැහැ. දැන් විශ්වයෙන් කොතරම් ප්‍රමාණයක් විද්‍යාඥය සොයාගෙන තියෙනවද? දශමයක්වත් නැහැ. දශමයක් කියලා කියන්නවත් බෑ. ඒකට හේතුව මොකද? විශ්වය අනන්තයි. අපි මෙතෙක් කාලයක් මේ ධර්මය ගැන කොච්චර දේවල් කතා කරලා තියෙනවද? ඒ හා සමානමයි. දශමයක්වත් කතා කරලා නැහැ තාම. ධර්මය කියන්නේ විශ්වීය දෙයක්, පොදු දෙයක්, නිදහස් වූ දෙයක්, අනන්ත වූ දෙයක්, අප්‍රමාණ වූ දෙයක්. ඒ විශ්ව ඥානය කවදාවත් ලෞකික ඥානයකින් ගොනු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ විශ්වීය ධර්මයක් හැටියටම අපි තේරුම් ගන්නවා, වටහා ගන්නවා ඇරෙන්නට. එහෙනම් හොඳයි. අපි කලින් සතියේ මතක් කළා මේ අතරමං වෙලා අතහැරව දාලා මේ ආත්මයට නම් බෑ, මේක මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලයට වීසි කරලා දාලා තියෙන දේ, මේ මලකඩ කාපු රින් එක අරගෙන මිටි පාරවල් ගහලා තලලා හදලා අපි මේ කොහොම හරි මේ නැගිට්ටවල දෙපයින් ගොඩනගන්නටයි උත්සාහ කරන්නේ. ඉතින් ඒක අවබෝධයට පත් වෙන තුරු, පරිවර්තනයට පත් වෙන තුරු අපිට කියන්න බෑ මේ ක්‍රමය මෙයාට හරියනවා, මේක මෙයාට ගැළපෙනවා කියලා. ඒක සම්පූර්ණයෙන්ම පූර්ණත්වයට පත් වුණාට පස්සේ තමයි එයා දකින්නේ මම මේ තුලින් විමුක්තියකට භාජනය වෙලා තියෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ උපදේශන පුදුමාකාරයි, විශ්මය ජනකයි. එක් එක්කෙනාට ලබා දීපු ඒ උපදේශයේ කාලේ දැන් බලන්න රෙදි කෑල්ලක් පිරිමදිනවා. අද නූතන මනෝවිද්‍යාඥයෙකුට කියන්න බලන්න, නිර්වාණයයි රෙදි කෑල්ලක් පිරිමැදීමයි අතර තියෙන සම්බන්ධතාවය කාමද කියන්නේ? ඔය එක්කෝ කියයි ඔය මොකක් හරි තත්වාරෝපණයක්, එහෙම නැත්නම් ඕක මනෝභාවයක්, ඔය ඔය රෙදි කෑල්ල පිරිමැදීමෙන් ඔයා මෝහණයටපත් වෙන්නේ කියලා කියයි. නමුත් ඒක වෙනවම බුද්ධ විෂයක්. ඒක ප්‍රතිඵලය එනතුරු ඒක විස්තරේ කියන්න පුළුවන් කමක් නැහැ නේද? ඉතින් ඒ වගේ මේ සාසන ධර්මයේ අර ඈතර දාලා තියෙන එක කොහොම හරි මේ නැකිටවන්න නොයෙකුත් භාවනා ක්‍රම වේද හරි අනුශාසනා ක්‍රම වේද හරි යොදවමින් දේශනා පවත්වන යම් කෙනෙකුට යම් මොහොතකදී යම් ගැළපීමක් ඇතිවීමෙන් ඒ තුලින් එයා පිබිදීමකට ලක් වෙනවා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව නිතරම මතක් කරන එතුමන් මතක් කළා වගේ මේ වචනවල ධර්මය නැත. මෙහි දෘෂ්ටි පතුරවන්නේ නැත. සංකල්ප ලබා දෙන්නේ නැත. අර නැවත නැවත කියමින් තත්වාරූප නැති කිරීමේ අදහසක් නැත. මේ මනසින් නිදහස් කිරීමට දරන උත්සාහයක්. හැබැයි එතුමන්ටවත් අන් කිසි කෙනෙකුටවත් මේක ප්‍රත්‍යක්ෂ කරගන්න තුරු, අවබෝධ කරගන්න තුරු තීරණයකටපත් වෙන්න එපා කියන එක අපි කියන්න ඕන. පිටින් බලලා යම්කිසි මොඩලයක් මේ ගැන හිතන්නට ලෑස්ති වෙන්න එපා මෙන්න මේකයි කියන්නේ කියලා. එහෙමනොත් අර බුද්ධ කාලේ බුදුහාමුදුරන්ට දුන්නු ලේබල් වගේම මේ කාලෙදිත් මේ දහමට ඒ ලේබලේ හම්බ වෙනවා. බුදුහාමුදුරන්ට නොයෙකුත් ලේබල් දුන්නේ නැද්ද? අනිකුත් තීර්ථකයෝ ලබා දුන්නා. නමුත් ඒ එකක්වත් නෙමෙයි හැබැයි අවබෝධය තුළ අවසානයේ ඔය සුභද්‍ර වගේ අය පවා නේද? එයා ඈතින් ඉඳලා ඒගොල්ලන්ගේ මානෙන් දෘෂ්ටියෙන් ඉඳලා අවසානයේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ මොකද්ද මග කියලා. ඔබ වහන්සේගේ මග නිවන් මග. ඒකට බුදුහාමුදුරු කියනවා මේක එහෙම මගක් නෑ. මේ ආකාශේ පදන් නැත්තේ අහසේ පියසටහන් නැත. ඒ නිසා මේ වචනවලවත් මේකට මගක්වත් ක්‍රමයක්වත් නැත. මේක මගක් ක්‍රමයක් නැති එකක්. ආකාශේ පදන් නැති. අහසේ පිය සටහන් නැත. සමනෝ නැති බාහිරේ. මේ ශ්‍රමණයා යම්කිසි ස්ථාවරයකටපත් වෙන කෙනෙක්, මෝහණයකටපත් වෙන කෙනෙක්, එක්තැනක රැඳෙන හැඳෙන කෙනෙක්, මනෝභාවයකටපත් වෙන කෙනෙක් නෙමෙයි. ඒ මනෝභාවයන් වලටපත් වෙලා තියෙන ආගංකාරය, දර්ශනවාදී, දෘෂ්ටි, සංකල්ප, විප්ලවකාරය තමයි මේ මෝහණයටපත් වෙලා තියෙන්නේ. මේක නිර්වුල්වම අර තියෙන සියලුම දෘෂ්ටි වලින්, සංකල්ප වලින්, මෝහයන්ගෙන් නිදහස් වෙලා තමන්ගේ නෙත විවර කරලා ලෝකේ දිහා බලනවා. අලුත් ඇසක් ලොව පහළ වෙනවා. ඒක විශ්වාස කරන්න අමාරුයි. ඒ පහළ වෙන තුරු අලුත් ඥානයක් පහළ වෙනවා. ඒකත් විශ්වාස කරන්න අමාරුයි පහළ වෙන තුරු. මොකද අපි නොහඳුනන ගෙදරක් හොයාගෙන යනකම්, ඉතින් ගෙදර ඉස්සරහට යනකම් අපි ගෙදර ගැන දන්නේ නැහැ. ගෙදර ඉස්සරහට ගියාම තමයි අපි ඒ ගෙදර පිළිබඳව දැක ගන්න. ඒ වගේ තමන් ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතු කුව ඍණාත්මකෝ මේ ගැන හිතන්නවත්, ධනාත්මකෝ මේ ගැන හිතන්නවත් එපා. ඒ ස්වභාවයේ ලාංකිකයා තුළ තාම ප්‍රබලව තියෙනවා. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ පසුගිය පොය දවසේ නේද, පොසොන් පොය දවසේ වැඩම කළා. ඒ වැඩම කරපු දවසේ මතක් කළා චූලහස්ති පදෝපම සූත්‍රය. ඇත්තටි දැකලා මිනිස්සු තියෙනවා අලියගේ උස ප්‍රමාණය, මහත් ප්‍රමාණය, බර ඔක්කොම කියන්න ලෑස්ති වෙනවා. කිව්ව එහෙම කියන්න එපා, එහෙම ලෑස්ති වෙන්න එපා, ඒක නිවැරදි ක්‍රමයක් නෙමෙයි කියලා. ඈ සමහර ඇත්තෝ ඉන්නවා අඩි ලොකුයි ශරීරයෙන් පොඩි. සමහර ඇත්තෝ ඉන්නවා අඩි කුඩායි ශරීරයෙන් ලොකු. ආදි වශයෙන් ඉන්නවා. ඒ නිසා ඒ වගේ සලකුණු වලින් මේක කියන්න එපා. අවබෝධ කරගෙන මතා දැකලම කියන தത്വෙට එන්න මිනිසුනේ දායකයනි කියන කාරණේ මතක් කරේ. ඒකයි මම කියන්නේ හරියට කියවක මෝහනයක් කියලා. මේ දුක් විඳින මිනිස්යාට සැනසෙලි දායක මෝහනයක් වුණත් සුවපත් නැද්ද? ඒකත් වටිනවනේ නේද? ඒ සැනසෙලි දායක මෝහනයක් වුණත් ඒකත් වටින දුක් විඳින මිනිස්යර. ඒක බලන් ඉන්න කෙනා නෙමෙයි ඒක තීරණය කරන්න ඕන. එතෙන්පත් වෙච්ච කෙනා එතෙන්පත් වෙච්ච අය බලනවා. ඒක සතියක් බලනවා, දෙකක් බලනවා, තුනක් බලනවා. මොකද්ද මේ තමන්ගේ ආත්ම පරිවර්තන? එයා පැහැදිලිවම දකිනවා මල් ළඟ තිබුණු වැරදි දෘෂ්ටි, වැරදි සංකල්පේ, වැරදි ඥානය දැන් දුර වෙලා ගිහලා මට මේ ලෝකේ බලන්න පුළුවන් කඩතිර නැතුව, ඉස්සරහ ඇස ආවරණය වෙන්නේ නැතුව කිසිවකින් දෘෂ්ටියකින් මායාවකින් අපිට බලන්න පුළුවන්. මම පොතින් නෙමේ බලන්නේ. පොතින් බලන කෙනා බලන්නේ අතීතයේ. එයාගේ ගුරුවරේ අපත නේද? එයා මනෝවිද්‍යාව හදාරලා තියෙනවනේ. එයාගේ ගුරුවරයා මනෝවිද්‍යාත්මක පොට්ටිග. එයා ත්‍රිපිටකය හදාරලා තියෙනවනේ. එයාගේ ගුරුවරයා ත්‍රිපිටක පොට්ටිග. එයා වෙන ආගමක් හදාරලා තියෙනවනේ. එයාගේ ගුරුවරයා ඒ ආගම. එයා ඒ ආගමෙන් බලන්නේ. මනෝවිද්‍යාත්මක ආගමෙන් හරි ත්‍රිපිටක ආගමෙන් හරි එහෙම නැත්තම් වෙනත් වෙනත් ආගමකින් බලන්න පුරුදු වෙනවා. එතකොට මේ ආගමකින් බලන කෙනෙකුට අතීතයෙන් බලන කෙනෙකුට වර්තමානයේ වැහෙනවා, අනාගතයේ පේන්නේ. එයා ආගමකින් බලන්නේ නැතුව ඇස පිරිසුදු කරගෙන සම්මා දිට්ඨියෙන් බලනවා. ඒ කියන්නේ සජීවී ධම. එයා පොතෙන් නෙමෙයි බලන්නේ, මතකයෙන් නෙමෙයි බලන්නේ, සංකල්පයෙන් නෙමෙයි බලන්නේ, ආනන්ද හාමුදුරුවෝ කියපු විදිහට නෙමෙයි බලන්නේ, තමන්ගේ මතවාදයට අනුව නෙමෙයි බලන්නේ. එයාට තියෙන සජීවී දර්ශනයක්. සජීවී දර්ශනයක්. ඒකට කියන විමුක්ති ඇස, විමුක්ති ඥානය, විමුක්ති සිත ආදී කොට ඇති වශයෙන් මතක් කරන්නේ ආනේ ආකාරයට. තේරෙන්නපත් වෙන අපි උත්සාහ කරන්න ඕන. පත් වෙන්න කලින් වටපිටාවෙන් තීරණ ගන්න නැතුව මාස 5ක් 6ක්වත් මේක අහන්න. අහනකම් උද්වේගකර භාවයන් තියෙනවා, ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. මොකද මේ වචනවලට ලබා දුන්නු සංකල්ප එක්ක ගැටීම නිරන්තරයෙන්ම තියෙනවා. ඉතින් අවසානට යනකොට තේරෙනවා මේ වචන කියන්නේ අපේ සිත් තුළ ඇති කරගත්ත චිත්‍රයක්, මායාවක් කියලා වැටහෙන පටන් ගන්නවා. ඒක වටහා ගත්තට පස්සේ වචන අතර තිබුණ තර්කය තුළ සංසිඳිලා යනවා. සංසිඳිලා ගියාට පස්සේ යාගේ හිත සංසුන්. අද ලෝකෙ නොයෙකුත් ප්‍රකාශන කරන ඉන්නවා.
නමුත් මේ ප්‍රකාශන කරන හැමෝ තුලම තියෙන ද්වේෂය කියන පීඩණය තියෙනවා. ඈ ලෝභය කියන තමන්ගේ මතවාදයට ඇලීම තියෙනවා. ඒ අතර තෝරගන්න බැරි තැන් විග්‍රහ කරගන්න බැරි තැන් හේතුවෙන් තමන් ලොකු අතරමං වීමකට මෝහයකටපත් වෙනවා. ඉතින් මම අහන්නේ ඔබ ගත්ත දහම තුල සැනසෙල්ලෙන්ද ජීවත් වෙන්නේ කියන එක විතරයි. ඔබ ගත්ත දහම තුල ඔබ සැනසෙල්ලෙන් ජීවත් වෙනවා නම් ඔබ නිවැරදි දහම අරගෙන තියෙනවා. පැහැදිලිද? ඔබ ගත්ත දහම තුල ඔබ සැනසෙල්ලෙන් ජීවත් නොවන්නේ නම් එයින් අදහස් වන්නේ කුමක්ද? ඔබ වැරදි දහමයි. ඔබ දේශනා කරන්නේ යමක්ද ඔබ සැනසෙල්ලදායකව ඒ දේශනාය කරයි නම් ඔබ යහපත් දේශනයක් කරනවා යකි. ඔබට ඒ දේශනාව තුළ සැනසෙල්ලදායකත්වේ නැත්නම් ඔබ අයහපත් වූ ධර්මයක්ම දේශනා කරනවා යකි. එයයි ශාසන ධර්මයේ අවසාන ප්‍රතිඵලය. මේ දේශනාවේ අවසාන ප්‍රතිඵලය මොකක්ද? Happiness. එහෙම නැත්නම් නිර්වාණය. විමුක්තිය, චේතෝ විමුක්තිය කියන මේ උදාහරණ නිදහස ඒ තමයි අපේ ප්‍රතිපාදනය. එහෙම නැතු වෙන දෙයක් නෙමෙයි. වෙන තානාන්තරයක් ගන්න, පට්ටමක් ගන්න නෙමෙයි. තියෙන දේවල් අතහැරීමක් මිස අලුත් දේවල් ගැනීම නෙමෙයි. ඔබ ළඟ තියෙන සංයෝජන 10ක්, සංයෝජන 10 එක එක අඩු කරනවා. හැබැයි ලබන දෙයක් නැහැ. මාර්ගඵලයක ලබන දෙයක් නැහැ. තියෙන්නේ අඩු වෙන දෙයක් පමණයි. එතකොට මාර්ගඵල අත්හැරපු කෙනෙක් සෝහාන් මාර්ගඵලය අත්හරින්න ඕන. සකදාගාමී මාර්ගඵලය අත්හරින්න ඕන. අනාගාමී මාර්ගඵලය අත්හැරලා අරිහත් මාර්ගඵලෙත් අත්හරිනකොට තමයි එයා අරිහත් වෙන්නේ. අනාගාමී වෙන්නේ, සෝහාන් වෙන්නේ, සකදාගාමී වෙන්නේ ඒ අතහැරීම තුලයි. ගන්න තැන නෙමෙයි, අතහරින තැනයි ඔබ ඵලයටපත් වෙන්නේ. හැබැයි මේ ඵල එකක්වත් ලැබුපු කෙනාට නෑ. ලබපු කෙනෙකුත් නැහැ, ලබන කෙනෙකුත් නැති බව අවබෝධ කර ගැනීමයි ඔහුගේ ඵලය. තේරුණානේ? ලබන දෙයක්ුත් නැහැ, ලබපු කෙනෙකුත් නැහැ කියලා අවබෝධ කරගන්න එක තමයි එයාගේ ප්‍රතිඵලය, එයාගේ ධහම. මාර්ගඵලයක් ලබනවායි කියලා කියන්නේ මමෙක් නැහැ කියලා තේරුම් ගන්න එක. එහෙම නැතුව මමෙක් එකතු කරගන්නවායි කියන එක තේරුම් ගන්න එක එහෙම නෙමෙයි කියන එක අපි වටහා ගන්න ඕනේ. බුදුම හොඟා සැකිරිමක් කරේ. තව ටිකක් බල අහගෙන ගියොත් ආනන්ද හැඳුරෝ මොකද්ද කියන්නේ කියන එක තුන් තව වැටහීමක් ඇති කරගන්න හැකියාවක් ලැබේ කියලා අපි විශ්වාස කරනවා. හොඳයි, තව කාටද කතා කරන්න ඕන? හැම මොහොතකම අපි උත්සාහ කරන්නේ අහවල් දෘෂ්ටියෙන් මිදී මේ දෘෂ්ටියෙහි අනුගත වීම නොවේ. සියලු දෘෂ්ටීන් වලින් මිදීම. අහවල් සංකල්පයෙන් මිදී මේ සංකල්පයට ඒකාත්මික වීම නොවේ. සියලු සංකල්ප අතහැරීම. අහවල් වචන අතහැරලා මේ වචන පිළිගැනීම නෙමේ, සියලු වචන අත්හැරීම. අහවල් දර්ශනය අතහැරලා මේ දර්ශනය පිළිගැනීම නෙමේ, සියලුම දර්ශනයන්ගේ නිදහස් වීම. දෘෂ්ටි නැති, සංකල්ප නැති, වචන නැති. උපාදානෙන් තොරව, ඇලීමෙන් ගැටීමෙන් තොරව, කාලයෙන් තොරව දෙකීමක් පහළ කරගෙන. කාලය තුළනේ මිනිස්සු ජීවත් වෙන්නේ. පුතජ්ජන හැම මිනිස්සෙක්ම කාලය තුළ. ඒ නිසා කාලය අනුභව කරමින් ජීවත් වන නිසා කාලකන්නී කියලා කියනවා. කාලය කනාය. කර්මය භාවිතා කරන නිසා, කර්මය තුළ යෙදෙන නිසා මේ මිනිස්සුන්ට කියනවා කර්මකාරයෝ කියලා. මේ බණින් මේ විදියට ප්‍රකාශ කරන්නේ ආර්ය ශ්‍රාවකයෝ. පුතජනයට කියන්නේ කාලකන්ණියා කියලා කියන්නේ.
ඊට පස්සේ පුදජනයට කියනවා කර්මකාරය. කර්ම කරන්න. තවම කර්මෙන් නිදහස් වී නැත. එනිසා ධර්මේ නැද්ද දැක්කේ නැති හැම කෙනාටම කියලා දෙන්න කියන්න දෙන කාලකන්නේ. ඒ වගේම කර්මකාරය කියලා තමයි කියන්නේ. මොකද හේතුව ආර්ය ධර්මයට පත් වෙච්ච කෙනා කාලය අනුභව කරන්නේ නැත. ඒ වගේම කර්මෙහි යෙදී නැත, කර්මකාර ස්වභාවය නැත, ක්‍රියාව ඉක්මවා ඇත. එබැවින් කියනවා කාලකන්නේ කර්මකාරයනි වරයෝතනින් මිදලා නිදහස් වෙලා මේ අකාලික බවට කර්මයේ ඉක්ම වූ කම්ම නිරෝධාය සංවත්තති කර්මයේ ඉක්ම වූ ධමත පැමිණෙවු කියලා ආරාධනා කරනවා. මොහොතක් ඔබ දෙස බලන්න ඔබ කාලකන්නේද කියලා. මොහොතක් දෙස ඔබ දෙස බලන්න ඔබ කර්මකාරයෙක්ද කියලා. නිදහස් වන්න කර්මය, නිදහස් වන්න කාලය. කාලකන්නින්ට කියන්නේ අතහැරෙන දේ අතහැරෙන්නට ඉඩ හරින්න. කිසිවක් ඔබට මේලොව කිරීමට අයිති නැත. මේලොව සියල්ල ස්වභාව ධර්මය. අයිතිය සියල්ල ස්වභාව ධර්මයටයි. සතර මහා භූතයන්ටයි. ඔබ නිදහස්සේ යුතුයි. ආපෝ තේජෝ ආයෝ පඨවි ආකාශ අවකාශ විඥාන කියන මෙන්න මේ හතින් නිදහස්සේ යුතුයි ඔබේ සත්ව ගතිය නැති වෙන්න. නැත්තම් ඔබ සතේ සත්‍රේ බවට පත් වෙනවා. සත්ව කියන ගතිය නිදහස් වෙන්න ආපෝ තේජෝ ආයෝ පඨවි ආකාශ අවකාශ විඥාන කියන මේ හතින් ඔබ නිදහස් වෙන්න. ඒ හතෙන් නිදහස් වෙන්නේ නැත්නම් ඔබ සත්ව කියන ගතියෙන් වාසය කරයි. ඔබේ දැකීම මෘදු කරගන්න, සිතීම මෘදු කරගන්න, සැහැල්ලු කරගන්න. කිසි වෙලාවක කිසි වෙටක රළු නොකරන්න. ස්වභාවයක ඔබ යම් රළු බවක් තියෙනවා නම් ධර්මයේ හැසිරෙනකොට ස්වභාවයත් එක්ක එය මෘදු බවට පත් වේවි. මෘදු බව සොයන්නට පුළුවන් දෙයක් නෙමෙයි. බරක් නැති තැන, රළු බව නැති තැන ස්වභාවයෙන් පවතින තත්ත්වය මෘදු බව. මෘදු බව දැනේ නම් එය මෘදුසේම ඔබ ඔබේ මනස තුළ පවතින්නට, ඔබේ ජීවිතයේ සමග පවතින්නට ඉඩහරි.
ධර්මයේ කියන පින්තුනි විඥානං අනිදස්සනං කියලා හොඳ වචනයක්. මේක හොඳට තේරුම් ගන්න ධර්මය අවබෝධ කරගෙන ඉන්න අයත් අවබෝධ කරගන්න මහන්සි වෙන අයත් මේ විඥාණයට හැමදේම දකින්න පුළුවන්. මොනම හරි ක්‍රමවේදයක් හදාගෙන හරි විද්‍යාඥයෙකුට පරමාණුවක් දකින්න පුළුවන්. පරමාණුවත් විඥානවාදී විඥානගතයි. නමුත් විඥාණයට දකින්න බැරි දෙයක් හැටියටයි නිර්වාණය පෙන්වන්නේ. විඥානං අනිදස්සන. විඥාණයට දැర్శණය වෙන දෙයක් නොමේ. විඥාන නිරෝධෝ, සලායතන නිරෝධෝ, පස්ස නිරෝධෝ, වේදනා නිරෝධෝ, තණ්හා නිරෝධෝ, භව නිරෝධෝ. කුමක් නිරෝධ නොකොටද මේක දකින්න තියෙන්නේ? සියල්ල නිරෝධ කොටයි වෙනතුනේ මේක දකින්න තියෙන්නේ. මේක තර්කයෙන් පැහැදිලි කරලා දෙන්න කෙනෙකුට ඔප්පු කරලා දෙන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. වචනේ ඉක්මවපු දෙයක්. ඒ නිසා ඔබ ඇඟිල්ල දෙස නොබ බැලිය යුත්තේ ඇඟිල්ල යොමු වන්නේ කුමන දිශාවකටද, කුමන ඉලක්කයකටද යන්න පිළිබඳව පමණයි. වචනේ කියන්නේ ඇඟිල්ල නේද? යමක් පෙන්වන්නට තියෙන ඇඟිල්ල වචනය. ඒ වචනය තුල දෙස නෙමෙයි ඔබ බලන්න ඕනේ. වචනය දෙසින් ඒ වචනය කුමන අවසානයක් දක්වා ඉලක්ක වෙලා තියෙනවද යන්න පිළිබඳවයි. අන්නේ ඉලක්කය සම්පූර්ණ කරගෙන තමයි, අවබෝධ කරගෙන තමයි ඔබ තීරණය කරන්න ඕන ඔබ ලබන දේ කුමක්ද යන්න පිළිබඳව. එනිසා විඥාණයට දකින්න පුළුවන් දෙයක්වත් නැහැ. දැන් අවබෝධ කරගත්ත කෙනෙක් හරි විඥාණයෙන් මේක අල්ල ගන්න ගියාට අල්ල ගන්න බෑ. ඒ තේරුම් ගැනීමෙන් තමයි එයාගේ විඥාණය එයාට අතහරින්න හිතෙනවා. එයාගේ සදායතන අතහරින්න හිතෙනවා. කාලය අතහරින්න හිතෙනවා. එතන ලබන ස්වභාවික අර සොඳුරු බව. ඒක විග්‍රහ කරන්න පුළුවන් දෙයක් කවදාවත් කියලා දෙන්න පුළුවන්. ඒක තමන්ට අවබෝධය ලැබූ කෙනාට පෞද්ගලික දෙයක්. අවසාන ශේෂීය බැඳීම් පවා දුරු කිරීමෙන්, දියකර හැරීමෙන්, නිදහස් කර හැරීමෙන්, සියලුම මනෝමය තත්වයන් අභිභවා යෑමෙන්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයාගේ පොත් එහෙම මමත් බලලා තියෙනවා, කියවලා තියෙනවා. එතුමා නියම විදියට තාම විශිෂ්ට අන්දමින් කෙනෙකුට හොයා ගන්නට බැරි මනෝභාවයන් පිළිබඳව ස්වාධන ප්‍රකාශ ඉදිරිපත් කරපු කෙනෙක්. නමුත් මම එක දෙයක් තේරුම් ගත්තා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයා මනස හොඳින් තේරුම් අරගෙන වටහාගෙන තියෙන බව ඇත්ත. හැබැයි මනස ඉක්මවලා නැහැ කියලා මම තේරුම් ගත්තා. නේද? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයා මනස ඉක්මවලා නැහැ. මනස හොඳින් වටහා ගත්ත කෙනෙක්. එනිසා අපි මනස වටහා ගත්තට මදි. ධර්මයේ අනුව අපිට ලැබිලා තියෙන වාග්යෙන් මනස ඉක්මවන්න පුළුවන්. ඉතින් එංගලන්තේ ඉඳලා පැමිණුණු මනෝ වෛද්‍යවරයෙක් මා එක්ක කතා කළා. ඉතින් මම කතා කරන සමහර දේවල් එතුමා කිව්වා තාම ওই දේවල් පිළිබඳව අපි පරේෂණ මට්ටමේ ඉන්නේ කොටස. තාම නෑ හොයාගෙන. මං කෝ ඔයගොල්ලෝ පරේෂණ මට්ටමේ ඉන්නදී බුදුහාමුදුරු දැන් 2600කට කලින් හොයාගත්තා. අද තාමත් මනෝවිද්‍යාවට නිවන් දකින්න බෑ. මනෝවෛද්‍යවරුන්ට නිවන් දකින්න බෑ. මනෝවිද්‍යාව උපදේශකයන්ට තාම නිවන් දැකලා නෑ. ඒ අභිභවාගය අතික්‍රමණය කරපු ධමයක් තමයි ඔබට මේ ඇසින්නේ. ඔබ මේ ප්‍රගුණ කරන්නේ හුදු වාචික සංකල්පයක මෝහණයක නොවේ. ඔබ මේ පැටලෙන්නේ ඔබ විදර්ශනාවකයි, ඔබ පරේෂණයකයි ඔබ යෙදෙන්නේ. ඔබට යම් භාවනාත්මක ක්‍රමවේද ලබා දෙන්නේ ඔබට මේ දේ ගැළපිලා පුරු වෙලා ගමන් කරන්න ඕන නිසා. ඉතින් ලෝතුරා බුදුහාමුදුරු මේ ධර්ම තේරුම් අරගෙන ටිකක් කල්පනා කරලා බලන්න. මම මේ තේරුම් ගත්ත දේ මේ ලෝකෙ මිනිස්සුන්ට මම කියන්නේ කොහොමද මිනිස්සු මේක තේරුම් ගන්නේද? ඒ ප්‍රශ්නේ මටත් තියෙනවා. ඉතින් මටත් මේක කියලා දෙන්නේ එක පාට මේ චිත්‍රයක් මේ අයක් මේ මෙතන බෝඩ් එකේ දාලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මේ පිස්සු කතාව කරගෙන යනවා. මේ පිස්සු පුහුණු කිරීම අපි කරනවා. මේ පිස්සු තුලින් මිනිස්සු ඉඳලා හිටලා එක්කෙනා එක්කෙනා අවදි වෙනවා. ඒක පිස්සු කතාවක් කියලා කියන්නේ සියල්ල වචන පිස්සු සහ ක්‍රම වේද අතර තියෙන පිස්සුව නිසා. නමුත් ඒ මතින් නුවණැත්ත දාර්ශනිකයා ඒ කියවෙන ඒ ධර්ම තා හකුලවා බලන තැන ඇති කරගන්න විශිෂ්ට ධර්මය නිසා එයාගේ ජීවිතය අර බුදුරජාණන් වහන්සේලා ආර්ය ශ්‍රාවකය අවබෝධ කරගත්ත ධර්මය කරා පමුණවා ගන්නවා. තමන්ගේ මනස නිවා ගන්නවා. මාර්ගඵල ලබනවා නෙමෙයි මනස නිවා ගන්නවා. ඒකට මාර්ගඵල වලට කැමති නැති අය ඉන්නවා. මාර්ගඵල ලබනවටත් කැමති නැහැ, ලබලයි කියලා කියනවටත් කැමති නැහැ. මොකද හේතුව ඒගොල්ලන්ට ඒව ඇලර්ජි, කැමති නැහැ. සමහර අය ඉන්නේ සමහර ආගම්වල බුදුහාමුදුරු කියන නම කිව්වම බයයි. බුද්ධා කියලා කියපු ගමන් තරහයි. විසක් කාඩ් එකක් දැක්කත් තරහයි. ඒ එයාලගේ මානසිකත්වය. මේක නිවම් කරා ගමන් කිරීමට තියෙන මඟක්. එතකොට නිවෙන කැමති කෙනෙකුට නිවෙන දහම ප්‍රියයි මනාපයි. ඉතින් කල්යාණ මිත්‍රේ අප්‍රසන්න මිනිස්සු ඉන්නවා. ඈ දැන් ඩෝප් කාරේ මිනිහෙක් හැටියට සලකන්නේ ඩෝප් එක ගහන කෙනෙක්ද නැද්ද? ඩෝප් එක ගහන කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් එයා මිනිහෙක් නෙමෙයි. ඩෝප් කාරය මිනිහෙක් වයන් කියලා කියනවා. ඒ කියන්නේ අර ඩෝප් කාරය වගේ මිනිහෙක් වයන් කියන එක නේ කියන්නේ. අපි ඒක අනිත් පැත්ත කියනවා නේද? සුරාවෙන් වැළකීලා, සූදුවෙන් වැළකීලා, ඈ ආදී මිනිස්සෙක් වෙන්න කියලා කියනවා. ඉතින් අපි බලා ගන්න ඕනේ එක එක්කෙනාගේ මනුෂ්‍යත්වය කොතනද තියෙන්නේ කියන එක. අපි තේරුම් කර ගන්න ඕනේ. ඒ නිසා තමන්ට සැනසෙලිදායක ප්‍රත්‍යක්ෂතාවයක් ඇති කර ගැනීම සඳහා ඔබේ මනස ඔබ නිදහස් කරන්න. ඔබේ දෘෂ්ටියෙන් ඔබ දකින්න. ඔබේ අවසාන දෘෂ්ටියත් ඔබ ගිලිහි යනතුරුම ඔබේ අවදිය, ඔබේ ධර්ම ශ්‍රවණය, ඔබේ ධර්ම පරේෂණය අත් නොහැර කටයුතු කරන්න. ඔබ අත්හරින්නෙක් නම් ඔබට කිසි කල අත්හැරීමට නොහැකි වනවා ඇත. ඔබ අල්ලා ගන්නා කෙනෙක් නම් කිසි කලක මේ සියල්ලගෙන්ම නිදහස් වීමට නොහැකි වෙනවා ඇත. මේ දෙකින්ම යම් කිසි කෙනෙක් නිදහස් වෙනවා නම් අන්නේ තැනත්තාම ඒකාන්ත වශයෙන් යම් දවසක සියල්ලගෙන්ම නිදහස් වෙනවා ඇත. ඔබ අතහරින්න ඕන අත්හැරීමයි අල්ලා ගැනීමයි. ඔබ අතහරින්න ඕන ඇලීමයි ගැටීමයි. ඔබ අතහරින්න ඕන අතහැරීමයි. ඔබ අතහරින්න ඕන ඔබවයි මමයි කියන සිද්ධාන්තයයි ඔබ අතහරින්න ඕන. ඒ අතහැරීමේදී ඇතිවන සැහැල්ලුවක් තියෙනවා. ඊළඟට ඒ සැහැල්ලුව මොකද්ද? මට වෙනසක් වෙනවද? ඒව බලන්න යන්න එපා. ඔබේ දෘෂ්ටිමේ අතහැරීම සිදු කරගෙන සැබවින්ම ඔබට දෘෂ්ටිවලින් තොර අතහැරී සියල්ල අතහැරපු කෙනෙක් බවට පත්වීමට තියෙන අවශ්‍යතාවය තුළ ඒ ආත්ම පරිවර්තනයට ඉදහරින්න. එහෙම නැතුව ඔබ තුළ වෙන්නේ යන්නේ මොකද්ද කියලා බලන්න යන්න එපා. එහෙම වුණොත් ඔබේ ආධ්‍යාත්මික නිදහස තව තවත් දෘෂ්ටිගත බවට පත් වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා වෙන්නේ මොකද්ද කියලා බලන්න ඕනේ. අතහැරුණු තැන ඔබට දැනේවි අතහැරුණා කියලා. ස්වභාවයට ඉඩ දෙන්න. ස්වභාවය තුල තියෙන සියල්ල ඔබ මම මගේයි කියා ගුණ කරගත්ත අවිද්‍යාව තියෙන්නේ. ඒ අවිද්‍යාව දුරු වෙන්නේ ස්වභාවයට ස්වභාවික අයිති දේවල් ස්වභාවයට ලබා දීමෙන්. මේ ලෝකීය මිනිසයා කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් වෙනම කොටසක් කඩාගෙන තමන්ට කියලා ලෝකයක් හදාගත්ත නිසා ලෝකීය මිනිසයා විශ්ීය මිනිසෙක් බවට පරිවර්තනය විය යුතුයි. විශ්වය කියලා දෙයක් නැහැ. විශ්වය පහළ වෙච්ච දවසක් නැහැ. විශ්වයේ දිගක් පළලක් නැහැ. විශ්වයේ හැඩයක් නැහැ. විශ්වයේ පාටක් නැහැ. මෙතන සත්වයෙක් පුජ්‍යලයක් නැහැ. දුක් විඳින්නෙක් සැප විඳින්නෙක් නැහැ. උපදින්නෙක් මැරෙන්නෙක් නැහැ. කරන්නෙක් කරවන්නෙක් නැහැ. විඳින්නෙක් විඳවන්නෙක් නැහැ. ඇති වෙන දෙයක් නැහැ. පවතින දෙයක් නැහැ. නැති වෙන දෙයක් නැහැ. එතනද ඔබ ඉන්නේ වෙන තැනකදද ඔබ ඉන්නේ කියලා ඔබ හරියට බලන්න. ඇති වෙන දෙයක් නැහැ, පවතින දෙයක් නැහැ, නැති වෙන දෙයක් නැහැ, ඉපදෙන දෙයක් නැහැ, පවතින දෙයක් නැහැ, මැරෙන දෙයක් නැහැ. අතීතයක් කියා දෙයක් නැහැ, අනාගතයක් කියා දෙයක් නැහැ, වර්තමානයක් කියා දෙයක් නැහැ. මෙහි ස්ත්‍රියක් කියා කෙනෙක් නැහැ, පුරුෂයෙක් කියා කෙනෙක් නැහැ, වෙනත් කෙනෙක් නැහැ. මෙහි දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් භූතයෙක්වත් නැත. ඇත්තේ මෙය යයි කියා නම් කරන්නට පුළුවන් දෙයක්වත් නැත. ඇත්තේ මෙය යයි කියා නම් කරන්නටවත් පුළුවන් දෙයක් නැත. මෙහි නැත. මුලින්ම මායාවේ ස්වરૂපය හැඩය ඔබ හඳුනා ගන්නට ඕන. එහෙම නැත්නම් ඔබට මරුවා පරද්දන්න බැරි වෙනවා නේද? අපි ඉස්සරහයන පුජ්‍යලයේගේ ස්වરૂපය අනුගත්තේ නැද්දොත් ඒ පුජ්‍යලයව දමණය කරන්න බැරි වෙනවා. වගේම මායාවේ ස්වરૂපය අපරගත්තේ නැති වුණොත් මායාව දමණය කරන්නට බැහැ. මායාවේ ස්වરૂපය තමයි මහ පුදුමයි. අපි කැමති වෙන්නේ කොයි පැත්තටද? ඒ පැත්තට එනවා මායාව. උදාහරණයක් වශයෙන් අපි මල් වලට කැමති වුණොත් ඒ පැත්තට එනවා මායය. අපි චොක්ලට් වලට කැමති වුණොත් ඒ පැත්තට එනවා මායය. අපි ඒවට අකමැති වුණොත් එහෙම ඒ පැත්තටත් එනවා මායය. ඔන්න මායාවේ ලක්ෂණය. අපි මේ සසරේ නිදහස් වෙන්න හදනකොට තමයි එකම එක තැනකදී මායාව කැමති වෙනවා. මායාව හැම දෙයක්ම දීලා අහනවා මේකවත් අරගෙන ඔබ නතර වෙන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේට මායාව එනවා මේ සක්විති රජකම දෙන්නම් ඔයා උතනින් නැගිටලා එන්න. එතන දවස් 7කින් වාට හම්බ වෙන ලෝකාධිපත්‍ය රජකම ඉස්සරේ ඉන්දියාව ආදී ප්‍රදාන කරගෙන තමයි ලෝකයේ පැතුම් රාජ්‍යයන් සියල්ලම යටත් කරගෙන පැවතුණු. ඔබට ලැබෙනවා නැකිටින්න. එතකොට සිද්ධාර්ථ කුමාරයා කියන මට ඒක වැඩක් නෑ කියලා. අපේ මනසටත් ඇවිල්ලා කියනවා රජ වෙන්න කොහොම වෙදත් හම්දුරන්න පොඩ්ඩක් එළවෙරුමට පොඩ්ඩක් සම්බන්ධ වෙලා වැඩ කරු පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කියලා. එහෙමත් ආවම බෙදින් පාර්ලිමේන්තු එක දවසක් ගිහිල්ලා බලන් හිටියේ හින්දා ඔබ දන්නෝ කාලය නාස්ති කරන මහා පාප මිත්‍ර ඇසුර තියෙන මහා අසීකිත තැනක් කියලා පාර්ලිමේන්තුව. ඒ නිසා ඒක සම්පූර්ණයෙන් අයින් කළා දැම්මා. ඊට කලින්ම ඒ වුණාට අපි මනසට දුන්නා මේක කිසිදු ඵලදායි දෙයක් නෙමෙයි, අර්ථවත් දෙයක් නෙමෙයි, මට ඒ දේ වුණත් නැහැ කියලා ඒ මනස අතහැරලා දැම්මා. ඉතින් මායාවේ ස්වરૂපය තමයි මොකකින්ද රවට්ටන්න පුළුවන්? ඈ වෛරයෙන් පිපෙන්න කැමති නම් වෛරයේ පැත්තට ඇවිල්ලා එයාට උපරිම වෛර කරන්න උගන්වනවා. ඇලෙන්න කැමති නම් ඇලෙන පැත්තට එනවා, මායාව ඇදෙන්න උදව් කරනවා. ලෝකයේ ඕනම තත්යකට යන්න උදව් කරනවා මායාව. ලෝකෙ නිදහස් වෙන්න උදව් කරන්නේ මායාව. යම් කිසි සටහනක් භාගයක් අපිට මේ ධර්මයේ තුල තේරෙනවා, අනිත් ටික තේරුම් ගන්න ඕන අවබෝධයෙන් පස්සෙම තමයි. මනසට ඒක තේරෙන්නේ නිවන කියන්නේ මොකද්ද කියලා මනසට තේරෙන්නේ. ඉතින් ඒ නිසානේ ලෝතුරා බුදු කෙනෙක් මෙතරම් අගෙ ඉන්ද්‍රිය විෂය නොවන මනසට නොතේරෙන දෙයක් යම් මිනිසෙකු විසින් මේ මිහි තලයේ මහ පොළොව තුල මතුකව පළවෙනි මිනිසා ඒ උත්තරීතර මිනිසා ඒ දඹදිව තලයේ ඒ මැදේ බුද්ධගයා බෝධගයා කියන ඒ ප්‍රදේශයේ ඒ බුද්ධගයාව තියෙන ස්ථානයේ බුද්ධත්වයට පත් වෙනවා. ඉන්ද්‍රිය විෂය නොවන දෙයක් ලොව අත්ින්ද පළමු මිනිසා මේ බුද්ධාන්තරය තුල. ඒ අත්වැලෙන් ඒ කල්යාණ මිත්‍රත්වයෙන් තමයි නැනවතු විශිෂ්ටයන් නැවතේ ධර්මය අත්විඳින්නේ. යයි ආශ්චර්ය එය සරල වූ දෙයක් නොවේ. එය අඥානයන්ට වටහා ගත හැකි දෙයක් නොවේ. එය පණ්ඩිත වේදනීය වූ දෙයක්මයි. සැනසීම නොමැති විද්‍යාවට වඩා සැනසීම ඇති සහනය ඇති අවිද්‍යාව වටී. ඕන වෙලාවක ඕන කෙනෙකුට දෙන්න තියෙන උත්තරේ එච්චරයි. සැනසීමක් නැති විද්‍යාවට වඩා සැනසීමක් ඇති අවිද්‍යාව වටී. සැනසීමක් නැති සම්මාදිට්ඨියට වඩා සැනසීමක් ඇති මිත්‍යා දෘෂ්ටිය වටී. සැනසීමක් නැති නිවැරදි භාවනාවන් වලට වඩා සැනසීමක් ඇති සැනසීම තියෙන වැරදි භාවනාව වටී. හේතුව අපගේ ඉලක්කය අපගේ ප්‍රාර්ථනාව නිර්වාණය වන බැවින් නිර්වාණය නිසා. වචනවල පැටළුණු මනුෂ්‍යයා මොනතරම් අසරණද? ඔහුට විද්‍යාව තියෙනවා, ඔහුට අවිද්‍යාව තියෙනවා. ඔහුට රාත්‍රිය තියෙනවා, ඔහුට දහවල තියෙනවා. ඔහුට කාලය තියෙනවා, ඔහුට මිනුම් දඬු තියෙනවා. මිනුම් දණ්ඩක් අතේ තියාගෙන ඉන්නේ හැමෝමනේ, මිනුම් දඬු තියෙනවා. හේත් මේ කාලෙත්ම උ කෙනෙක් මිනුම් දණ්ඩක් අතේ තියාගෙන ඇවිදින කෙනෙක් නෙමෙයි. කාලය කියන්නේ මනින හඩි රූලකට හරි ඔරලෝසුවේ කාලයකට හරි යම් මිනුම් දණ්ඩකට කියන වචනයක් කාලය කියන්නේ. එතකොට කාලය අතේ තියාගෙන ඇවිදින කෙනෙක් නෙමෙයි මේ කාලයක් තරපු කෙනා. ඒ කියන්නේ යා මේ ලෝකෙ මනින්නේ. ඒ හේතුව ලෝකෙ මැනලා මනින්න බැරි බව අවබෝධ කරගත්ත නිසා. මැනලා මනින්න පුළුවන්ද? මුළු මහත් විශ්වයම ලෝකෙ, විශ්වය ලෝකෙ මැනලා මනින්නට බෑ. මැනීමෙන් තොරවීම තුළ, විශ්වීය ගතවීම තුළ, විශ්වීය අවබෝධයට පත්වීම තුළ එයා මුළු මහත් විශ්වයම ඔහු සතු කරගන්නවා. ඇත්ත වශයෙන්ම මේ ඔබට කියන්නේ කුඩා දේ අතහැරලා මහත් දේ ලබා ගන්න. කුඩා කුඩා සංඥා ටිකක, කුඩා කුඩා සංවේදීත්වයන් ටිකක රැඳී ඉන්න ඔබ, ওই ටික අතහරින්න විශ්වයම ඔබට ලැබෙනවා. විශ්වයම ඔබ අයිතිකාරයෙක් බවට පත් වෙනවා. මිනුම් දණ්ඩක් නැතිව ඇවිදගෙන යන්න. මිනුම් දණ්ඩක් නැතිව භාවනාවේ යෙදෙන්න. මිනුම් දණ්ඩක් නැතුව කතා කරන්න. මිනුම් දණ්ඩක් නැතුව සිතන්න. මිනුම් දණ්ඩක් නැතුව ජීවත් වන්න. ඔබට හැම මොහොතකම හැම දෙයක් කෙරෙහිම සිනාරැල්ලක් මෝග රඳවාගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබේවි. හැබැයි ඒ සිනහරල්ල සමග උජුපටිපන්න බව, න්‍යායපටිපන්න බව, ස්වාමීචිපටිපන්න බව ඔබ තුල ඒකාන්ත වශයෙන් පිහිටනවා. තාමරජු ඒ සරල බව හටගන්නේ ඒ සියල්ල දක්නා උතනේ. ඒ අතහැරීම සිදුවන්නේ සියල්ල අවබෝධ කරගන්නා වූ තැන. කොහෙද යන්නේ? යන තැනක් නැහැ. කොහේදල ඉඳලද එන්නේ? ඉඳලා එන තැනක් නැහැ. කොහිද දැන් ඔබ ඉන්නේ? ඉන්න තැනක් නැහැ. දන්නවාද? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. කුමක්ද? දන්නේ නැතිවම. මහරජ මේ ගස කුමක්ද? අඹ ගසයි. මේ අඹ ගස් හැර තව අඹ ගස් තියෙනවාද? ඔව් ස්වාමීනි, බොහෝ ගස් තියෙනවා. බොහෝ අඹ ගස් තියෙනවා. අඹගස් හැර වෙනත් ගසුත් තියෙනවාද? ස්වාමීනි, වෙනත් ගසුත් බොහෝම තියෙනවා. අඹත් හැර නොඹත් හැර තවත් ගස් තිබේද? අඹගසුත් හැර නොඹත් හැර අඹ නොවන ගසුත් හැර තවත් ගස් තිබේද? ඔන්න මහරජට හිර වෙච්ච තැන. හැබැයි ඒ පොතේ සඳහන් කරලා තියෙනවා මේ අඹගස කියලා පෙන්වුවයි කියලා නේ. එක වැරදි. මොකද මිහිඳු මහරහතන් වහන්සේ අහන්නේ අඹගසුත් හැර වෙනාන් ගසුත් හැර තවත් ගස් තියෙනවද කියලා. එතකොට මේ අඹගහයි කියලා පෙන්නන්න පුළුවන්. මොකද මේ අඹගහත් අඹගහ. අඹගසුත් හැර වෙනත් ගසුත් හැර තවත් ගස් තියෙනවද? මේ අඹගහයි කියලා පෙන්නන්න බෑ. තර්කනුකූලව විද්‍යාව වෙන බලන්න අපි විචාරශීලීව ඒක අරගෙන නැහැ. අන්න මහරජගේ ඔළුව පෑදීච්ච තැන ඇත්ත දෙන්නම් මන් දන්නේ නැති දේවලුත් ලෝකේ තියෙනවා. අන්න ඔබට ඔබේ විඥාණයට අල්ලන්න බැරි තැන විඥාණං අනිදස්සනං කියපු තැනින් විශ්වයට දොරටුව විශ්වයට ඇතුල් වෙන දොරටුව පාදාගෙන හැම දෙයකටම ඔබ පිළිතුරක් බලාපොරොත්තු වෙන්න එපා. පිළිතුර ඉක්මවා යන අවබෝධයක්, ප්‍රත්‍යක්ෂතාවයක් බලාපොරොත්තු වෙන්න. ඔබ හැම දෙයකටම වාචික පිළිතුරක් බලාපොරොත්තු වෙන්න එපා. වචනේ ඉක්මවා ගිය අවබෝධයක් ඔබ බලාපොරොත්තු වෙන්න. අඹ ගෙඩියක් රස විඳිනකොට ඒ අඹගෙඩියේ ඒ දක්වන ඒ රසය ඇත්තටම ඔබට වචන වලින් කියන්න පුළුවන්ද? මලක සුවඳ බලද්දී මලෙන් හමන ඒ සුවඳ ඇත්තටම ඔබට වචන වලට පෙරලන්න පුළුවන්ද? ආහාරක් ඔබ රස විඳින්දී ආහාරයේ රසය ඇත්තටම ඔබට වචන වලට කියන්න පුළුවන්ද? ඒව ප්‍රත්‍යක්ෂතාවයෙන් ජීවිතේට දැනෙන දේවල් මිසක් ප්‍රත්‍යක්ෂ කොට තේරුම් ගන්න දේවල් මිසක් විග්‍රහ කිරීමට තරම් පහසු නැත. ඒ නිසා නිර්වාණ ධර්මයන් මේ ශාන්ත වූ ධර්මයක් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගන්නා වූ තැනින් ඔබ අත්විඳින්න ඕන, තේරුම් ගන්න ඕන. ඒක වචනවල පිළිටවන්න පුළුවන් කමක් නැහැ, වචනවලින් කියවපාන්න පුළුවන් කමක් නැහැ. හැම දිනාටම අර අඹත් නොවන අඹගසුත් නොවන වෙනත් ගසුත් නොවන තවත් ගසක් තියෙනවා. ඒ ගස ඔබත් දකීවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.